Honorable Minister Mahinda Amaravira, you have 10 minutes.
Garu Niyojya Karaka Sabha Sabhapathumani Gajendra Ponnambala Mettuma Karapu Prakashaya Pilibandawa Kathawa Pilibandawa Api Avadana Yomu Kara Mama me avasthaye sandahan karanna kemathi obathuma kiyu karane pilibandawa api wenama saakatcha karanawa janadhipathuma saha grama athithuma asamaga api eka suluwen salakanne neha mokada me rajya pahadiliwa innawa janamargaye washen kisima kandayamakata wenaskamak noviyutuwi kiyana mate singala demala muslim kiyana sieluma janakotas ape rate samagiwa jeevathwima thamai wedagath wenne me rate sammardhaneyatat rate abiyurdiyatat ඒක වඩා වැදගත් කියන එක පිළිබඳව අපිට වැටහීමක් තියෙන නිසා කිසිම ආකාරයකින් ජාතිවාදී විදියට කටයුතු කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. අපි මේ වගේ සිද්ධීන් තියෙන එක පිළිබඳව ඔබතුමා කියු කාරණේ පිළිබඳව අපි මමත් වෙනම මැදිහත් වීමක් කරනවායි කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම අද මේ විවාදය පවත්වන්නේ ජනාධිපතිතුමා ඊයේ දිනේ කළපු ප්‍රකාශය පිළිබඳව. ඒ ප්‍රකාශය පිළිබඳව අද පැවැත්වෙන මේ විවාදයේ විවිධ අදහස් විවිධ යෝජනා විවිධ විවේචන ඉදිරිපත් වුණා අපිට හරිම ලේසි විරුද්ධ පක්ෂ ඉදගෙන විවේචන ඉදිරිපත් කිරීම ඒක තමයි සාර්ථකම ක්‍රමය මම දන්නවා එතකොට ජනමාධ්‍ය තුලත් ජනප්‍රිය වෙනවා රටේ ජනප්‍රිය වෙනවා අඩුපාඩු හොය හොය විවේචනය කිරීම හැබැයි අපහසු කාර්ය තමයි මේ අවදානම් මොහොතේ මේ රට බංකොලොත් මට්ටමට පත් වෙච්ච මොහොතේ මේ අභියෝගය බාරගෙන ඉස්සරහට යෑම තමයි අසීරුම කාර්යභාරය ඒ නිසා තමයි පසුගිය වෙලාවේ ඇති වුණා තත්ත්වයක් ඔබ ඒක අපි හොඳටම දන්නවා අරගලයක් නිර්මාණය වුණා ඒ අරගලයේ තුල සාධාරණ ඉල්ලීම් රාශියක් තිබුණා වගේම ප්‍රචණ්ඩකාරීන් ඒකට මැදිහත් වෙලා ඒක අසාර්ථක දේවල් බොහොමයක් සිද්ධ වුණා නමුත් අපි මේ අරගලේ සාධනීය කරුණ පිළිබඳව පැත්තකට යන්නේ නැහැ අද මේ ඉන්ධන පොලිම නැති වුණාට අද ගෑස් පොලිම නැති වුණාට පොර ටික අද දුන්නා වුණාට මේක මේ ප්‍රශ්නේ සම්පූර්ණ එතනින් විසඳෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. රට යථා තත්ත්වයට පත්වීමක් සිද්ධ වෙලා නැහැ. ඒක අපි පිළිගන්න. මේක අභියෝගාත්මක අවස්ථාවක්. ඒ නිසා තමයි හැමෝම මේකෙන් මගහැරි. දැන් මුලින් ගෝඨාභය ජනාධිපතිතුමා අග්‍රාමාත්‍ය ධූරයට හැම කෙනෙකුටම ආරාධනා කරානි. ගොඩක් අයට ආරාධනා කරා. ගොඩක් අයට විවෘතව ආරාධනයක් කරා. සමහරුන්ට පෞද්ගලිකව ආරාධනා කරා. දැන් විපක්ෂ නායකතුමාටත් ආරාධනයක් කරා විපක්ෂ නායකතුමා මේ වෙලාවේ මේ බෑ කියලා ඒතුමා මන් දැක්ක මේ පහුගිය දවස්වල කිව්වා මේ වෙලාවේ උගුලකට ආසු කරන්න තමයි හැදුවේ මේක ගෙනියන්න බැරි බව දන්නෝ ඒ නිසා මේක මගේ ඇඟේ පටවන්න ගත්තා මං ඒකට මේ ආසු වෙන්නේ නැහැ ඒ නිසා මම මගහැරියේ කියලා හැබැයි එහෙම කියන විපක්ෂ නායකතුමා ලියුමකුත් ලියනවා අවසාන මොහොතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක අග්‍රාමාත්‍ය ධූරයටපත් වෙනවා කියලා දැනගත්තා මං කැමතියි බාර ගන්න කියලා මොකද්ද මේ දෙබිඩි කතාව දැන් කියනවා එළිය ගිහිල්ලා මම මේක බාරගන්නේ නැහැ. ඒ වෙලාවේ දුන්නත් ගන්නෙ නැහැ. මේක කුණු ගොඩක්. මේක වැඩක් නැහැ. හැබැයි එහෙම කියන එතුමා ලිපියකින් කියනවා මම මේක බාරගන්න කැමතියි කියලා. ඒ කියන්නේ ඇයි? රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේ අභියෝගය බාරගත්තට පස්සේ.
Honorable member, what is the point over? ඒ බාරගන්නවා කියලා කිව්වේ නැහැ. කොන්දේසි දාලා අතරක් දාලා ඒ කොන්දේ පිළිගන්නවා නම් බාරගන්නවා කියලා කිව්වා.
ඒක බාරගන්න කියලා. ඒක තමයි හරි. මොකද ඒ කොන්දේසිය ඒ ඔය කොන්දේසි කතාව ඔයිද කලින් දෙන්න තිබුණා. එදා උදේ තිබුණු පක්ෂ නායක රැස්වීමේ ඔබතුමා හිටියා. එදා උදේත් අපි කිව්වා බාර ගන්න කියලා. බෑ කිව්වා මේක බාර ගන්න. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක බාර ගන්න යනකොට අන්න එතකොට කියනවා බාර ගන්න බෑ කියලා. මොකද්ද මේ ආසයි බෑ වැඩි? මොකද්ද මේ ප්‍රතිපත්තිය? නායකයෝ වෙන්න ඕනේ ඉම කට්ටියද?
Honorable member, what is the point of order?
Point of order? ඔබතුමාව හරි ගස්සන්න ඕන ඊට පස්සේ ලියුම් එවුවා කොන්දේසි විරහිතව බාර ගන්නවා කියලා මේක
අනිවාර්යයෙන් ප්ලීස් කන්ටිනියු
පණිවිඩත් එවුවා විවිධ විදියට
අපි දන්නවා මේක ඩිබේට්
පණිවිඩත් එවුවා ගරුන්
Honorable Manoganesan
සභාපතිතුමනි පණිවිඩ එවුවා බාර ගන්න කැමතියි කියලා
Honorable Manoganesan
මොකක්වත් නැහැ
සම්පූර්ණ බොරුවක් කියනවා මේ
Honorable Manoganesan let's not make this a debate thank you let the Honorable Manoganesan speak ඒක
ලක්ෂණ පෙන්වන්න ඕන ඇයි ඇයි බාරගත්තේ නැත්තේ ඇයි බාරගත්තේ නැත්තේ මොකද මේක අභියෝගාත්මකයි
order please allow the minister to speak
මේක කරගෙන යන්න බැරි බව දන්නවා රට අවදානම් මට්ටම දන්නවා ආර්ථික වශයෙන් කඩාවැටීමක් තිබුණු මට්ටම දන්නවා ඒ නිසා තමයි බාරගත්තේ නැත්තේ මෙන්න එකක් නිසා නෙමෙයි හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේක බාරගෙන ඒක බාරගෙන එතුමා අන්තිමට ජනාධිපතිත් වුණා හැබැයි එහෙම ජනාධිපති වුණා අගමැති වුණා කියලා මේ ප්‍රශ්නේ ඉවර වෙලා නැහැ ඒක තමයි ඒ නිසා තමයි තමයි කතාවේදී කිව්වේ මේ ප්‍රශ්න ඉවර නැහැ මේ ප්‍රශ්නේ පළවෙනි අධියර දෙවෙනි අධියර තුන්වෙනි අධියර හතරවෙනි අධියර විදියට සාර්ථක කරගන්න ඕන කියලා කිව්වේ ඒකයි මේ වෙලාවේ දැන් අපිට තියෙන්නේ මේ විවේචන කර කර ඉන්න එක නෙමෙයි මොකද එක පැත්තකින් බැලුවොත් මම නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකෙත් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි මේ සර්වපාක්ෂික යෝජනාව ගෙනා ඒ නිසා ඒක ගෙනාව ඒක හැම පක්ෂයකටම සර්වපාක්ෂික ආණ්ඩුවකට යෝජනා කරා කතා කර ආරාධනා කරා හැබැයි එළියේ ඉඳන් විවේචනය කළ වැඩක් නැහැ දැන් අද කැබිනට් එක වැඩි එහෙම නැත්නම් රාජ්‍ය ඇමති වැඩි තානාපතිවරු පත් කරපු විදිය හොඳ නැහැ ආණ්ඩුකාර පත් කරපු විදිය හොඳ නැහැ සභාපති පත් කරපු විදිය හොඳ නැහැ කියලා එළියේ කිව්වට වැඩක් නැහැ ඒ ජාතික ආණ්ඩු වැඩේට හරියට එකඟ වෙලා නැත්නම් ඒ සර්වපාක්ෂික ආණ්ඩුවට එකතු වුණා නම් එකතු වෙලා කොන්දේසි දාන්න තිබුණා මේ විදියටයි අමාත්‍ය මණ්ඩලේ මේ විදියටයි රාජ්‍ය අමාත්‍යවරු මේමයි පත් වෙන්න ඕන කියලා කිව්වනම් ඒක තමයි වැදගත්කම ප්‍රශ්නේ මග අරින්න එක නෙමෙයි ප්‍රශ්න ගැන දැක දැක දුවන එක නෙමෙයි වැඩේ හරියට යෝජනා ඉදිරිපත් කළා තිබුණා නම් යෝජනා ඉදිරිපත් කරා නම් මොන හරි අසාර්ථක තැනක් තිබුණා නම් ඒක නවත්ත ගන්න තිබුණා මේ ලේසිම ක්‍රමය තමයි විවේචනය කිරීම ඒක මං හිතන්නේ මේ රටේ ජනතාව අනුමත කරන එකක් නෑ කියලා මම විශ්වාස කරනවා මොකද අපි හැමෝම බලාපොරොත්තු වුණා මේ රටේ මේක අභියෝගාත්මක මොහොතක් අර කලින් කිව්ව වගේම කලින් කිව්ව වගේම කිසිම බලයක්
Honorable Member, this is not a debate.
I just want to clarify.
Let's let the Honorable Minister speak. Thank you. Honorable Minister, please continue. Honorable Minister, please continue with your speech.
Hari Hari, come on. Hey, what am I? Hey, man, I think Baragat Nevila Liung is not there. Oye, who is this? I am not here. Oye, who is this? Hey, Liuma, Apilanga, Tiyano, Liuma. ඒ ලියුම තියෙනවා මගේ ළඟ මම ඒ ලියුම ඔබට ඔබතුමාට සභාගත කරන්න කැමති මේ බාරගත්තේ නැත් ඒක නිසා නෙවෙයි මේක අමාරු බව දන්නවා මේ කරන්න බැරි බවත් දන්නවා හැබැයි මේ අභියෝගය අද බාරගත්තු කෙනාට කරගෙන යන්න ඉඩ දෙන්න ඕන මේක මේ සම්පූර්ණ නිමිච්ච රටක් සම්පූර්ණ සුඛිත මුත්‍ිත වෙච්ච රටක් නෙමෙයි අද මේක අභියෝගාත්මක මේක කාටවත් මේ අද ඇති වෙච්ච තත්ත්වෙට එක්කෙනෙකුටවත් බේරෙන්න බෑ මේ පාර්ලිමේන්තුවේ 225 මෙපයි කියන්නේ ඒකයි අපිත් ඒක කොටසක් බාර ගන්න ඕනේ හැම පක්ෂයක්ම බාර ගන්න ඕනේ මොකද මේක අපිට අමතක කරන්න බෑ මේක කාටවත් බේරෙන්න බෑ එක්සත් ජාතික පක්ෂයේ ලොකු කාලයක් ආණ්ඩු කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්දාන තව කාලයක් ආණ්ඩු කරා ඒ හැමෝටම තියෙනවා ඒ වගේම අනිත් ජනතා එක්ක වෙනමුන්ටත් ඒකේ වගේ කීමේ කොටසක් තියෙනවා ඒගොල්ල සර්වපාක්ෂික ආණ්ඩුවක හිටියා ඒ වගේම තමයි පසුගිය කාලේ ඇතිවෙච්ච තත්ත්වයන් මත දැන් 71 ඇතිවෙච්ච සිද්ධීන් 88 89 කාලේ ඇතිවෙච්ච සිද්ධීන් වෙච්ච විනාශ මේව අමතක කරන්න බෑ ඒවයි වගකීම ඒ පක්ෂවලටත් තියෙනවා ලොකු දෙවන්ත විනාශයක් මූල්‍ය මේ වශයෙන් පාඩුවක් පවා සිද්ධ වුණා ඒ වගේම මේක TN එකට මග අරින්න පුළුවන් කමක් නැහැ මොකද LTT සංවිධානයේ නැත්තම් LTT සංවිධානයේ මේක මේ රටේ බංකොලොත් භාවයට බරපතල වගකීමක් ඒගොල්ලන්ට දරන්න ඕන කොච්චර දේපළ විනාශ වුණාද කොච්චර ජීවිත විනාශ වුණාද මොනතරම් ජනස්කන්ධයක් නාස්ති වුණාද ඉතින් මේ සියල්ල ඒ නිසා අපි දැන් කාටත් මේ 225ම එකතු වෙලා මේකට විසඳුමක් හොයනවා මිසක් දැන් අරයා කරන වැඩේ වැරදි මෙයා කරන වැඩේ වැරදි මේ විවේචනේ හරිම ලේසි ජනතා ආයුක්ත මෙන්නටත් පුළුවන් මනෝගනිෂන් මැතිතුමාටත් පුළුවන් මේ හකීම් මැතිතුමාටත් පුළුවන් ඕන කෙනෙකුට පුළුවන් හැබැයි ඒකෙන් ඒකෙන් මේ රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැtei කියන එක ඉතාමත් පැහැදිලි ඒ නිසා අපි මේ කාරණේ පිළිබඳව වැටහීමෙන් කටයුතු කරන්න ඕන මේක අභියෝගාත්මකයි අද අපේ ටෙන්ඩර් එකක් දුන්නොත් ගන්න කෙනෙක් නැහැ හරියට ඒකට LC ඕපන් කරගන්න බැංකුවක් පිළිගන්නේ නැහැ ජාත්‍යන්තරේ මේක තමයි ඇත්ත කතාව දැන් මම පොර අපේ මේ පොර ලබා දීමේ ටෙන්ඩර් එකකට ගිහිල්ලා දැන් තමයි අවසාන මට්ටමට එන්නේ පළවෙනි ටෙන්ඩර් එක දැම්මා ටෙන්ඩර් එක ගන්න කට්ටිය ඉදිරිපත් වෙනවා දෙවෙනි වතාවේ ටෙන්ඩර් එකක් දැම්මම ඒකට ඉදිරිපත් වෙන කට්ටිය විවිධ කොන්දේසි දාන ඉතින් අපිට මේවා ලෝක බැංකුව ආධාර ණය මුදල් මත ලැබෙන්නේ. ඉතින් මේ වගේ අපි අමාරුයි. අර ගල්ලංගුරු ටෙන්ඩර් උත් ඒ වගේ අමාරුකම් තියෙනවා. තෙල් වලත් එහෙමයි. අපිට සල්ලි තියෙනවනම් අපේ රට හොඳනම් අපේ බැංකු ටික ශක්තිමත් නම් අපිට මේ හැම දෙයක්ම මීට වඩා අඩුවෙන් ගේන්න පුළුවන්. ජනතාවට මීට වැඩිය සහනයක් දෙන්න පුළුවන්. නමුත් රටේ ඒ ස්ථාවරය ඇති වෙලා නැහැ. ඒ නිසා තමයි අපි එක පැත්තකින් ජාත්‍යන්තරයේ කලමනාකරණය කරගන්නවා. දැන් ඊයේ ඡන්දෙන් පැරදුනා ඇත්ත. අපි ඒක දැන් පැරදුනා කියලා රණ්ඩු වෙවි ඉඳලා වැඩක් නැහැ. ඒ කියපෝ කාරණා පිළිබඳවත් අපි යම් අවබෝධයක් ඇතුව කටයුතු කරනවා. මොකද මේ ලංකාව තියෙන්නේ ලෝකේ රට ඇතුලේ මිසක් ලෝකේ තියෙන ලංකාව ඇතුලේ නෙමෙයි. ඒක අපි අවබෝධ කරගෙන කටයුතු කරන්න ඕන. අපි ජාත්‍යන්තරයේ අපිට මේ කාරණාවලදී වැදගත් වෙනවා. ඒ අයගේ උදව් උපකාර අපිට වැදගත් වෙනවා. මේ කවුරුත් නැතුව අපිට තනි ජාතියක් විදියට නැගිටින්න තියෙනවා නම් හොඳයි. නමුත් එහෙම නැගිටින්න පුළුවන් කමක් නැහැ.
මේක අද ගෝලීය වශයෙන් අපි බැඳීම් තියෙනවා රටවල් එක්ක බැඳීම් තියෙනවා ඒ සියල්ල කලමනාකරණය කරගෙන යෑමේ හැකියාවයි අපිට තියෙන්න ඕන නිසා මේ වෙලාවේ වාද බේද ඇති කරගෙන එකිනෙකාට චෝදනා එල්ල කරගෙන විවේචන කරගෙන අඩුපාඩු හොය යනවට වැඩිය අවශ්‍ය වෙන්නේ මේ රටේ ජනතාව දුක් විඳිනවා ඒ දුක් විඳීමේ කෙලවරක් තවම නැහැ මේ මාසෙන් ඉවර වෙනවා ඊළඟ මාසෙන් ඉවර වෙනවා කියලා කාටවත් කියන්න බෑ හැබැයි අපි සාමූහිකව කටයුතු කරොත් මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්නේ නැතුව කටයුතු කරොත් අනිවාර්යයෙන්ම අපිට මේක ජයග්‍රහණය කරගන්න පුළුවන් ඒ ජයග්‍රහණය කරාම ඒකේ වාසිය මේ 225ටම ගන්න පුළුවන් 225ම අරගෙන ඊළඟ ඡන්දෙකට යමු ඡන්දෙකට ගිහිල්ලා බෙදෙමු හැබැයි ඡන්දෙට බෙදෙන්න යන එක දැම්ම බෙදිලා මේ රට විනාශමුඛයට පත් කරන්න කටයුතු කරන්න එපයි කියලා විරුද්ධ පක්ෂයේ නියෝජනය කරන සියලුම පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටමින් මාදීනව ස්තුතියි.
Thank you. Honorable Manoh Ganeshan, you have 7 minutes.
தலைவர் அவர்களே இந்த சந்தர்ப்பத்திலே நேற்று ஜனாதிபதி அவர்கள் ஆட்டி உரை தொடர்பாக நாங்கள் இப்படி வாதம் செய்து கொண்டிருக்கின்றோம். உண்மையிலே இன்றைய தினத்திலே 22வது அரசப்பு திருத்தம் தொடர்பாக உரையாடுவதற்காக நாங்கள் இந்த ஜனங்களை ஒதுக்கி வைத்திருந்தோம். ஆனால் அது நிகழவில்லை. 20 முறை ஏற்கனவே நாங்கள் நாட்டின் அரசியலமைப்பை திருத்தியிருக்கின்றோம். திருத்தலைவர் நாட்டிலே இன்று நாங்கள் எதிர்பார்க்கக்கூடிய அந்த ஸ்திரத்தன்மை, தேசிய ஒருமைப்பாடு, ஐக்கியம், பொருளாதார வளர்ச்சி எதுவும் ஏற்படவில்லை. ஆகவே இன்று இருக்கக்கூடிய நெருக்கடி நிலைமையை கவனத்தில் கொண்டு மனதிலே கொண்டு அந்த அடிப்படையிலே நாட்டை முழுமையாக மாற்றியமைக்கக்கூடிய ஒரு முறையை நாம் கண்டுபிடிக்க வேண்டிய கடிதத்தில் இருக்கின்றோம். உலக வரலாற்றை எடுத்துக்கொண்டு பார்த்தால் மாற்றம் என்பது நெருக்கடி ஒன்றை அடுத்து வருகின்றது. அந்த அடிப்படை நெருக்கடி என்பது நன்மை தான் செய்கின்றது. ஆனால் வருகடி மாற்றம் உட்போக்கான மாற்றமாக நல்ல மாற்றமாக இருக்க வேண்டும். ஆனால் இன்னும் பார்க்கும் பொழுது நெருக்கடி நிலைமையின் பிறகு கூட பாடம் படிக்கவில்லை, வரலாற்று தவறுகளில் இருந்து பாடம் படிக்கவில்லை என்றதை அரசாங்கத்தின் அங்கத்தவர்களின் உரைகளை பார்க்கும் பொழுது எனக்கு தெரிகிறது. இதற்கு கவலை அடைகிறேன். நேற்று ஜனாதிபதி அவர்கள் உரையாற்றப்படுத்து கூறுகின்றார், சமார் தேசபால பக்சா கண்டாயம் தாமத் கட்டவித்துக்கரன்னே சாமானிய தத்துவரட்ட எதிபாபு சிதாக நீக்கிறான் சொல்கிறார். யாரை சொல்கிறார் தெரியவில்லை, எனக்கு தெரியவில்லை. பெயர் சொல்ல வேண்டும். எங்களை யார் சொல்கிறீங்களே சொல்கிறாரா அல்லது அவருடன் கூட இருக்கக்கூடிய ஆளுங்கட்சியில் சொல்கிறாரா தெரியவில்லை, சொல்ல வேண்டும். அடுத்தது நன்றாக தெரியும், சற்று முன்னர் மகிந்த மறைவர் கூட உரையாடி இருந்தார், எங்களுக்கு தெரியும். இது சாதாரண நிலைமை அல்ல, கஷ்டமான காலகட்டம் தெரியும், நெருக்கடி நன்றாக தெரியும். இன்ஃபேக்ட் வேர்ஸ் இஸ் எட் டு கம், திஸ் இஸ் தி வர்ஸ்ட், வேர்ஸ் இஸ் எட் டு கம். இதோட கஷ்டமான காலகட்டம் இது பின்னர் வர இருக்கின்றது, நன்றாக தெரியும். ஆகவே நாங்கள் எல்லோருமே கட்சி அரசியல் பேதங்களை மறந்து நாங்கள் அரசாங்கத்தின் காலை இழுக்காமல் ஒத்துழைத்துக் கொண்டிருக்கின்றோம். உண்மையிலேயே இந்த அரசாங்கம் எங்களெல்லாம் அழைத்து ஜனாதிபதிகளை அழைத்து அரசாங்கத்தில் சேரும்படியும் தேசிய அரசு இணையும்படியும் கோரிக்கை விடுத்திருந்தார். பல காரணம் செய்ய முடியவில்லை. ஏனென்றால் அரசாங்கத்திற்கு கூடிய சிறு திருடர்களுடன், கொள்ளைக்காரர்களுடன், ஏமாற்றுக்காரர்களுடன், பொய்யர்களுடன், இடமாதிரிகளோடு செய்து அமர முடியாது எங்களுக்கு. ஆனால் அதுக்காக சும்மா இருக்கவில்லை. நாங்கள் சற்று முன்னர் தான் நானும் ரவு ஃபக்கீம் அவர்களும் சென்று தேசிய சபையிலே அமர்ந்து உரையாடி கொண்டிருக்கின்றோம். தேசிய அரசாங்கம் இல்லை, தேச சபை இருக்கின்றது. அதற்குள்ளே பொருளாதார மீட்சிக்காகவும் சமூக மீட்சிக்காகவும் ரெண்டு குழுக்கள் இருக்கின்றன. காலையில 12 மணிக்கு குழு கூடியது, பொருளாதார மீட்சிக்கார குழு கூடியது. இப்ப 4 மணிக்கு சற்று பின்னர் சமூக மேம்பாட்டுக்கான குழு கூட இருக்கின்றது. அரசு ஒத்துழைக்கிறோம், ஒத்துழைக்க விட்டார் யாரும் சொல்லவில்லை, சொல்ல முடியாது. ஆகவே இதை கவனித்துக் கொள்ள வேண்டும். இப்படி பாருங்கள், இப்பொழுது இந்த அரசாங்கத்திலே பொறுத்தவரையிலே ஜனாதிபதி அவர் தெளிவாக சொல்கிறார், ஜப்பானுடன் இந்தியாவுடன் பேச்சுவார்த்தை நடத்தியிருக்கேன் சொல்கிறார். IMF உடன் சர்வதேச நாணய நிதியுடன் அவர் தனது ஒத்துழைப்பு மூலமாக பேச்சுவார்த்தை நடத்தி புரிந்துணர்வு கூறுகிறார். ஆனால் IMF உடன் சர்வதேச நாணய நிதியுடன் அரசாங்கத்துக்கு புரிந்து உடன்படிக்கை ஏற்பட்டிருக்கிறது, சந்தேகம் இருக்கிறது. புரிந்துணர்வா உடன்படிக்கை தெரியவில்லை. இது எப்படி இருந்தாலும் கூட அது தொடர்பாக அரசாங்கத்துக்குள்ளே இருக்கக்கூடிய பிரதான கட்சியான பொதுஜன பெரமுன ஐக்கிய கட்சி கட்சிக்குள்ளே இருப்பவர்கள் உடன்பாடு தெரிவிக்கிறாரா என்பதை ஜனாவை சொல்ல வேண்டும் எங்களுக்கு. ஏனென்றால் எங்களை பொறுத்தவரை நாங்கள் இப்பொழுது தொடர்ச்சியாக 2021 கூட தொடர்ச்சியாக நாங்கள் ஐயப்பு செல்லுங்கள், கடலை சீர்திருத்துங்கள், கடலை சீர்திருத்தம் செய்து செய்து அது மூலமா நம்பிக்கை ஏற்படுத்துங்கள் கூறி வந்தோம். அப்படி இல்லாமல் தொடர்ச்சியாக அனுரகுமார் திசானி சொன்னதை போல அரசாங்கத்தில் அமைச்சர்கள் தொடர்ச்சியாக வந்து நாட்டிலே வேண்டிய பணம் இருக்கின்றது, டாலர் இருக்கின்றது, ஸ்டாலி பவுண்ட் இருக்கின்றது, நிதி இருக்கின்றது, பிரச்சனை போய் சொல்லிக் கொண்டிருந்தார்கள். பாராளுமன்ற நிதி அதிகாரத்தை பழுது செய்து அதை 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 மதிக்காமல் பொய்களை கூறிக்கொண்டிருந்தார்கள். இந்த பாராளுமன்றத்தில் இருந்த ஒரு இருந்தார், மத்திய வங்கியின் ஆளுநர் ஒரு இருந்தார், நிவார் கபராட் ஒரு இருந்தார், மிகப்பெரிய பொய்யர், பொய் சொல்ல ஏமாற்றினார். நடந்தது நாங்கள் செய்யாத பாவத்துக்காக குற்றத்துக்காக எல்லோரும் துன்பப்படுகிறோம். இந்நாட்டிலே பாருங்கள், வாழ்கின்ற மக்கள், சாதாரண மக்கள், உங்கள் நம்பி வாக்களித்த மக்கள் எல்லாம் கூட உண்மை, அதை மறந்துவிடக்கூடாது நீங்கள். ஆகவே நாங்கள் பொறுப்புள்ள பாராளுமன்றப்படுறாக பொறுப்புள்ள கட்சியினராக ஒத்துழைக்க உத்தரவு வழங்கி கொண்டிருக்கின்றோம். சதி பிரேமதாஸ் அவர்கள் இப்ப மைந்த அவரவீர சொன்னார், சதி பிரேமதாஸ் அவர்கள் புரதர் பதவியையோ ஜன பதவியை ஏற்க மறுத்தான்னு சொல்ல, அப்படி அல்ல, நாங்கள் நிபந்தனை விதித்தோம், நாங்கள் பொறுப்புள்ள கட்சி, பொறுப்புள்ள எதிர்கட்சி, நிபந்தனை விதித்தோம், நிபந்தனை ஏற்றுக்கொள்வதற்கு அரசாங்கம் தயாராக இருக்கவில்லை, ஜனாதிபதி தயாராக இருக்கவில்லை, ஏற்றுக்கொள்ளவில்லை, அவ்வளவுதான் காரணம். ஜனாதிபதி அவர்கள் அவர்களை கோரிக்கை விடுத்த பொழுது நாங்கள் எழுத்துடமாக நிபந்தனை வைத்திருக்கின்றோம், அந்த நிபந்தனை கடிதம் எங்களுக்கு இருக்கின்றது, அதை அப்படி இருந்தும் கூட அதை ஏற்பதற்கு தயாராக இல்லை காரணத்தினால்தான் நாங்கள் ஏற்றுக்கொள்ள முடியாது போய் காரணம். இன்று பாருங்கள் ஐஎம்எஃப் பொறுத்தவரையிலே அதுதான் பெரிதாக பேசுகிறார், வேறு உடன்படிக்கை கிடையாது. ஐஎம்எஃப் உடன்படி ஏற்பட்ட காரணத்தினாலே தான் உலகத்தில் நம்பிக்கை ஏற்பட்டதாக சொல்கிறார், நல்ல விஷயம், நம்பிக்கை ஏற்பட்டிருக்கலாம். ஆனால் அதன் அடிப்படையில் பார்த்தால் இப்பொழுது ஐஎம்எஃப் மூலமான செயல்பாடுகளை ஆளுகின்ற கட்சியின் அவரது ஜனாதிபதியின் பின்னால் கூட கட்சி பொதுஜன பெரமுன கட்சி ஏற்றுக்கொள்ளவில்லை. ஏதோ ஒரு முறையிலே எதிர்காலத்திலே ஐஎம்எஃப் நிபந்தனை காரணமாக மக்கள் பிரச்சனை ஏற்படும் பொழுது அவர் மீண்டும் போராடுவார்கள், அமெரிக்காவுக்கு எதிராக, ஐஎம்எஃப்க்கு எதிராக, இந்தியாவுக்கு எதிராக போராடுவார்கள். அரசியல் இனவாத அரசியல் அரசியல் மேற்கொள்ள நாங்கள் தெளிவாக இருக்கின்றோம். அன்றும் 2020 சரி, 21 சரி, இன்றும் சரி, நாங்கள் தெளிவாக இருக்கின்றோம், தெளிவாக சொல்கின்ற உண்மை சொல்கின்றோம். அப்படி அல்ல என்று வேறு வழி இல்லாமல் ஏற்றுக்கொண்டு ஜனாபதி ஆக்கி அது மூலமாக இப்பொழுது அவர்கள் தாங்கள் ஐஎம்எஃப் சென்று போக கூறுகிறார்கள். ஆனால்
கரு சபாவத்துமணி அபேராஜித தத்தேர் பத்து அவஸ்தாவேதி குடாக்கய பாலனை பாரகண்ட போராளி எக்கேக்க யோஜனா எதிர்பார்க்கறதி ஏ விழாவே மேரட்ட பாரகத்து வர்த்தமான ஜனாதிபதி ரணில் விக்ரமசிங்க மேத்துமா ஈயே பார்லிமெண்ட்வேதி அட்டகேன அட்ட பிரிபந்தவ ஹொத பிரகாசே அக்கரா ஏ பிரகாசே பிரிபந்த விவாதேதி ஏக அககின ஹிட்டபு ஏக மாத்திய துளிங் நரபு பு குடாக்கய கியூவே சாமானி ஜனதாவ மேர் ஹட இதிரியட கெனியாண்டனாம் ஏதுமா கிவ ஏ பிரகாசே அணுவ சியலும பக்ஸ கிசும பேதக்கின் தொரவ மீ ரட இஸ்வரஹார கெனியாண்ட சஹாய தென்னக்கினைக்கை சாமானி ஜனதாவகே மதே நமத்து அப்பி ஹமதாமத் தக்கின ஆகாரேட்ட ஹமதாமத் விபக்ஷ கரன்னே மீ ரட இதிரிட்டையாண்ட நொதி ககுலேங் அதினேக்கு දැන් අපි දැක්කා ඊයේ ජිනීවා වල පැවති මානව හිම්කම් සැසිවාරයේදී අපි ඒ ඡන්දයෙන් පරාජය වුණත් අපි දැක්කා දෙයක් මේ ලෝකේ බලවත් රටවල් එකට එක්කහුවෙල අපි වාගේ කුඩා රටකට කෙනෙහිලිකම් කරපු ආකාරය අපි දැක්කා පහුගිය කාලේ ඇමරිකාව වැනි රාජ්‍යයන් මානව හිම්කම් කඩා බිඳදැමු ආකාරය එක පැත්තකින් ලිබියාවට ගහල ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ඒ රටේ හිටපු ජනාධිපති ගඩාපි අමු අමේ මරා දාල ඒ මානව හිම්කම් කඩපු අය ඒ වගේම තමයි ඉරාකේ සදාම් හුසේන් මරල් දමල ඒ රටේ මානව හිම්කම් ගැන කතා කරපු උදවිය තමයි ඊයෝය එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සලයේදී අපේ රටට එරෙහිව එදා අපේ රට බේරගත් විරෝධාර අපේ හමුදාවන්ට විරුද්ධව ඊ යෝජනා සම්මත කරගත්තා. ඒ සම්මත කරගත්ත අය අතරේ පිටිපස්සෙන් ඉන්නේ කවුද කියන එකත් අපි දන්නවා. මේ දෙමළ ඩයස්පෝරා ඇතුළු මේ රටට විනාශ මුඛයට ගෙන යන්න දගලන සමහර උදවිය තම මේකේ අස්සෙන් ඉඳලා උඩගෙඩි දාලා ලංකාව පරදිනකොට සතුටක් විඳිනවා කාලකණ්ණි සතුටක්. එහෙම ජාතියක් කොටසක් ඉන්න රටක් මේක. රටක් ගැන රට ඉතුරුනොත් තමයි අපිට දේශපාලනය හරි මොනවා හරි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව රටට විරුද්ධ වෙනවා නම් රටට කෙලිහින්කම් කරනවා නම් ඒ පක්ෂ කවදාවත් මේ රටේ යහතින් මේ රටේ පාලන බලය අතර ගන්න පුළුවන් ඒ කියලා බුද්ධඝමයේ කෙනෙක් හැටියට මගේ විශ්වාසයයි. අපි දැක්කා පහුගිය කාලේ මේ රටේ වෙච්ච සිද්ධි ජනතාවට වෙච්ච අපහසුකම් ගමේ කෙනෙක් හැටියට අපිටත් හොඳ ආකාර මේක අපි දන්නවා. රටට හට උන වැටුණු තත්ත්වේ හට වෙච්ච දේ. නමුත් ඒක වග කියන්න ඕනේ අපි ඔක්කොම මේ පහුගිය කාලේ නිදහසෙන් පස්සේ තිබ්බු සියයම රාජ්‍යයක්ම මේකට වග කියන්න ඕනේ. අන්තිමේද මේ සියලු බර අර ගෝඨාභය රාජපක්ෂ මහත්තයා උඩින් කහිරපු ජනාධිපතිතුමා උඩින් දාන්න මේ විපක්ෂයේ ඇතුළු අපේ සමහර අය කටයුතු කරා. එතුමා මේ රටට කරපු හොඳ වැඩ එහෙම අමතක කරා. මේ රට කොවිඩ් ව්‍යසනයෙන් මේ රට බේරාගත්තු එතුමාට අන්තිමේට අවුරුදු 5කට බලය අරන් අවුරුදු 2කින් යන්න උනා. එතුමා ඒ කොවිඩ් ප්‍රසංගතේ කරට අරන් කරේ නැත්තම් ওই කෑ ගහන විපක්ෂයත් අපි කවුරුත් නැතුව අර ඉන්දියාවේ වාගේ එන්න තිබ්බේ තත්ත්වය එතුමා නැවතුවා. පොහොර ප්‍රශ්නේ මිනිස්සු පාට ඇද දාලා මිනිස්සුගේ ඔළු නරක් කරලා පොහොර කොම්පැනි එක්කහුවෙල එක පැත්තකින් ඒ අය හට විනාශ කරා පොහොර ප්‍රශ්නේ. එක එක ප්‍රශ්න ගෙනාවා, එක එක උද්ඝෝෂණ ගෙනාවා. අදත් ඒ සෙල්ලම පටන් ගරන්. අදත් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝන් පාරදහන්ද එක පැත්තකින් කටයුතු කරගෙන යනවා. එක පැත්තකින් පොහොර ප්‍රශ්න අල්ලාගෙන වී ප්‍රශ්න අල්ලාගෙන ගොයියෝ ආපහු පාරදහන්ද යනවා. මේ මොකද්ද මේගොල්ලන් අපිට අපේ රටට මේ කරන්න යන්නේ? රටේ මිනිස්සු සාගින්නේ තියලා ඒකෙන් සන්තෝෂ වෙන්න. මිනිස්සු මැරෙනවා නම් මේ කියන අය ගොඩාක් සතුටු වෙනවා. මැරෙන ගාන බලල පොහොර හිග වෙනවා නම් ඒ අය සතුටුයි. තෙල් හිග වෙනවා නම් ඒ අය සතුටුයි. මොකද්ද මේ කාලකන්ණි සතුට? මම දැක්කා ඊයේ අර ෆීල්ඩ් මාස්ටර් කියනවා ඇහුණා අපේ අර පාර්ලිමේන්තුවේ ඉන්න නිමල් පියතිස්ස මන්ත්‍රීතුමාට. එතුමා කිව්වා මං කියනවා ෆීල්ඩ් මාස්ටර් මෙතන ඉන්නවද දන්නේ? එතුමා මගෙත් එක මධ්‍යම පළාත් සභාවේ අවුරුදු 15ක් හිටියා. අවුරුදු 5ක් කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් කටයුතු කරා. එහෙම කෙනෙකුට කියලා අපහාස කරනවා නම් මේ පීල් බාසර්ලට අපිට අය කියන්න වචනයක් නැහැ. එතුමා අපිට මතකයි, එතුමා ඇවිල්ලා අර ස්වර්ණ වාහිනියේ තියෙන කෝලම් කුට්ටම කියලා එක. මේ කෝලම් කුට්ටමේ ඉන්න දොලේ මහත්තයා කියන එක්කෙනෙක්. ඒ දොලේ මහත්තයා වාගේ තමයි මේ පීල් බාසරු. මෙයාගේ වැඩ බලපුවාම 2010 ගියා එක්සත් ජාතික පක්ෂයේද ජාතිකම චන්දිල්ලව්වා. ඊට පස්සේ එතනින් අයින් වෙලා 2010 මහ මැතිවරණයේදී ගිනිසිලුවෙන් රටම ගිනි තියන්න ගිනිසිලුවෙන් චන්දිල්ලව්වා. චන්ද 2000 ගානක් හම්බුනේ. ඔය ෆීල්ඩ් මාෂල් දැන් කයිව අරු ගන්න චන්ද 2000 ගානක්. ඊට පස්සේ කජබෙට ගියා. ඊට පස්සේ අන්තිමෙන් අපේ ගෝඨාභය මහත්තයා ගාවටත් ගිහිල්ලා අගමැතිකම ඉල්ලව්වා. ප්‍රතිපත්තියක් තියෙනවා මේ මිනිස්යාට. පෙතිපත් කියන්න ඒකයි මම අර කියේ සුවර්ණ වාහිනියේ තෙරිනාට්ටේ කොළම් මඩුවේ දොලේ මහත්තයා වගේ චරිතයක් තමයි මෙයා අද මේ රකපාන්නේ. ඒ නිසා එතුමා වෛරයෙන් කතා කරාට ක්‍රෝධයෙන් කතා කරාට අපිව අපේ පක්ෂයේ මේ ආණ්ඩුව වටවන්න එතුමා හිතනවා නම් ඒක දවල් හීනයක් කියලා මම එතුමාට මතක් කරගන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Eran Vikramratna, you have 7 minutes. Order please. Honorable Imran Maruf to the chair.
ස්තුති. ඊයේ ජනාධිපතිතුමා මේ සභාවේ කරපු කතාවෙන් මම පුදුවේ කිව්වොත් එතුමාගේ ඉන්දියානු සාකච්ඡාවලුත් සිංගප්පූරුවේ ජපානයේ ගිය සංචාරයේ ප්‍රතිඵලයක් හැටියට එතුමා පෙන්නවා රටට යම්කිසි ආධාර ලබා ගන්න පුළුවන් කියලා. ඒ වගේම අපි දන්නවා ඉන්දියාව විශේෂයෙන්ම අපේ ළඟ මිත්‍ර රටක් ඉන්දියාව. මේ අර්බුදය තුළ අපිට මං හිතන්නේ නිවැරදි මම කිව්වොත් වැඩියෙන්ම අපිට උපකාර කරලා තියෙන රට ඉන්දියාව. ඒ වගේම ජපානය ඓතිහාසික මිත්‍රයෙක්. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ලෝක යුද්ධයෙන් පස්සේ කරපු කතාවේ ඉඳලා අපි ඒ සම්බන්ධතාවය ගොඩනගලා තියෙනවා ජපානය එක්ක බොහොම ළඟ මිත්‍ර රටක්. 2015-19 දී අපි ආණ්ඩු කරනකොට ජපානයේ සහයෝගිකත්වයෙන් තමයි අපි පටන් ගන්න වෑයම් කළේ ලයිට් රේල් ට්‍රාන්ස්පෝර්ට් වැඩපිළිවෙල. ඒක අවුරුදු දෙකක වැඩක් කරගෙන ගියා. නමුත් මේ රජය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය පත්වන විගසම ඒක නතර කරලා දැම්මා. ඒ වගේම ළඟදී ඒ ජපාන් කොම්පැනි ඒ අය චෝදනාවක් කළා අපේ ඇමති කෙනෙක් අල්ලසක් ඉල්ලුවා කියලා. එතකොට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඒ ටර්මිනල් එක හදන වැඩපිළිවෙල එතන නතර වුණා ඒ අවස්ථාවේදී. ඉතින් මේ ජපානයක තියෙන මේ හොඳ සම්බන්ධතාවයට පළුදු වීමක් සිදු වුණා. නමුත් ඊයේ ජනාධිපතිතුමා කතා කරනකොට කිව්වා ඔහුට පුළුවන් වුණා කියලා ඒ සම්බන්ධතාවයත් ශක්තිමත් කරන්න. ඒ වගේම සිංගප්පූරුවේ කතා කරලා අපේ කාලයේදී FTA එකක් ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමෙන්ට් එකක් අපි ක්‍රියාත්මක කරන්න යනකොට මේ රජය පැබුණ විගසම ඒකත් නතර කළා. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය. ඉතින් ඒකත් ජනාධිපතිතුමා ඊයේ කිව්වා ඒකත් නැවත ක්‍රියාත්මක කරනවා කියලා. වැඩි වෙලාවක් ගියේ නැහැ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අපි දන්නවා යෝජනාවක් ඉදිරිපත් වුණා. ඒ යෝජනාව ඉදිරිපත් වෙලා ලංකාවට ඒ යෝජනාව තිබුණේ හුඟක් දේවල් ලංකාවේ තියෙන මානව හිමිකම් උල්ලංඝනය ගැන. ඒ වගේම පළවෙනි වතාවට අල්ලස දූෂණය ආර්ථික දූෂණය ගැන සඳහන් වෙලා තියෙනවා පළවෙනි වතාවට. හැබැයි එතන ඡන්දය දෙනකොට ඒ අවස්ථාවේදී අපේ මේ මිත්‍ර රටවල් දෙක ඉන්දියාවවත් ජපානයවත් ඒ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේ නැහැ. ජනාධිපතිතුමා මෙතන ඇවිල්ලා මොන කතාව කිව්වත් ඡන්දය දුන්නේ නැහැ. ඒ ඡන්දය දීමෙන් වැළකී සිටියා අපේ මේ මිත්‍ර රටවල් දෙක. එනිසා අපි හුඟක් කල්පනා කරන්න සිදු වෙනවා ඇත්තටම මොනවද මෙතන වෙලා තියෙන්නේ. It says for the first time in the United Nations Human Rights Council resolution also calls, this is number 13, also calls upon the government of Sri Lanka to address the ongoing economic crisis, including by investigating and where warranted prosecuting corruption, including where committed by public and former public officials, and stands ready to assist and support independent, impartial, and transparent efforts in this regard. Prosecuting corruption. Again, kiyano metana pahadiliwa aarthika dushanayata viruddhawa kriya karanna rata kapa vilas sitiya yutuy kiyana eka pahadiliwama sandahan karanawa. Ithin අපිට අහන්න තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා ඇත්තටම මේක අපි ඇත්තටම කරනවද නැද්ද කියලා. දැන් අද අපේ වාසනාවට Transparency International එක හරිද ඒ අය ලංකාවේ අධිකරණයට ගිහිල්ලා තිනවා අධිකරණයට ගිහිල්ලා ඒ අය කරන චෝදනාව ඇවිල්ලා ලංකාවේ ආර්ථික දූෂණය තිනවා මේ ආර්ථික දූෂණයට වග කියන්න ඕන අයට යම් කිසේ අධිකරණයෙන් තීරණයක් දීලා දඬුවම් දෙන්න ඕනේ.
තුමා විනාඩි දෙක කාලයක්.
දඬුවම් දෙන්න ඕනේ කියලා තීරණයක් දීලා එහෙම කරන්න ඕනේ කියලා. දැන් මේක මීට ඉස්සලා වෙලා නැහැ. අද අධිකරණය ලංකාවේ ඒකට අවසර දුන්නා ඒක ඉස්සරහට ගෙනියන්න. එතකොට ඒ අවසරය දීලා තියෙන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, හිටපු අගමැති මහින්ද රාජපක්ෂට, හිටපු මුදල් නැමැති බැසිල් රාජපක්ෂට විරුද්ධව තමයි චෝදනා දීලා තියෙන්නේ අධිකරණයෙන් කියලා තියෙනවා. ඒව ඉදිරියට ගෙනියන්න ඕනේ කියලා. ඒක අධිකරණයේ තියෙන දෙයක් නිසා මම ඒක ගැන තව වැඩියෙන් කතා කරන්න යන්නේ නැහැ. නමුත් පළවෙනි වතාවට මෙවැනි දෙයක් ලංකාවේ අධිකරණයෙන් සිදු වෙගෙන යනවා. ඉතින් ඇත්තටම අපි මේ දූෂණයට විරුද්ධව ක්‍රියා කළ යුතුයි කියන එක අපි දිගින් දිගටම කිව්වා පාර්ලිමේන්තුවේ අපි ඒක ගැන කතා කළා. නමුත් ජාත්‍යන්තරයෙන් දැන් කතා වෙනවා. ජාත්‍යන්තරයෙන් කතා වෙනවා මේ අපේ මිත්‍ර රටවල් වලින් අපිට ඒක කියනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අපි කියනවා අපි හේතකොට කියනවා නම් නෑ නෑ එහෙම එකක් නෑ කියලා. එහෙනම් මං හිතන්නේ අපි මන් දන්නේ නෑ මේ රටට මොනවා වෙන්නේ යනවද කියලා. ඇත්තටම මේ කියනේවා අහගෙන අපි මේව හරි ගැස්සුවේ නැත්තම්. ඉතින් ඊයේ මගෙන් කවුද ඇහුවා මේ ඇයි මේ කෝප් සභාවේ සභාපතිකමට ඉල්ලුවේ කියලා. එතන ඉල්ලුවේ මූලධර්මයක් නිසා. මේක පුද්ගලයෙක් ගැන එකක් නෙමෙයි. ඒ කියන්නේ අපි දන්නවා රටක් හොඳට ගෙනියනවා නම් විධායක විවස්සාදායක අධිකරණ එකක් අනිකින් ස්වාධීන විය යුතුයි. නමුත් හරිද ඇමරිකාවේ ජනාධිපති පත් වුණාම කැබිනට් මණ්ඩලය පත් වෙන්නේ විවස්ථාදායකෙ නෙමෙයි එළියෙන්. ඒ නිසා සම්පූර්ණයෙන්ම බලතල ස්වාධීනයි එකක් අනිකකින්. ලංකාවේ එහෙම නෙමෙයි අපිට තියෙන වෙස් මිනිස්ටර් ක්‍රමය. ඒ නිසා අපි කැබිනට් මණ්ඩලය පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන්. ඒ නිසා ස්වාධීනත්වයක් නැහැ. එතකොට ආණ්ඩුවක් තීරණ ගන්නවා වියදම ගැන ගන්නවා. මොකද්ද කෝප් එකෙන්
හොයන්නේ? අවසානයි.
අවසන් කරනවා. මොකද්ද කෝප් එකෙන් හොයන්නේ? හරිද? මෙතන හොරකම් කරලා තියෙනවද? දුර්වල කර්මනාකාරීත්වයක් තියෙනවද? නාස්තියක් තියෙනවද? ඒව හරි ගස්සන තමයි මේ සභාව තියෙන්නේ. අර එතකොට ඒක ආණ්ඩුව තීරණය ගන්නකොට ඒක විවස්සාදායක ස්වාධීන නම් ඒ නිසා තමයි අපි විවස්සාදායකයේ පුද්ගලයෙක්ව මම වෙන්න ඕනේ නැහැ. නමුත් මූලධර්මයේ විවස්සාදායකයේ පුද්ගලයෙක්ව සභාපති කරන්න. UNP ආණ්ඩුව කාලයේදී අපි මේක කීප වතාවක්ම කරලා තිනවා. අපි හිතුවා මේ සම්ප්‍රදාය අපි ගොඩ නගන්න ඕනේ කියලා. නමුත් මේ රජය ඒක කළේ නැහැ. ඒක බොහොම අවාසනාවන්තයි. විශේෂයෙන්ම ජාත්‍යන්තරයෙන් ප්‍රහාරයක් එල්ල වෙනකොට ලංකාවේ මේ දූෂණය කියන ප්‍රශ්නේ අපි විසඳන්න ඕනේ. අපි එකට වැඩ කරනවා නම් අපි මං හිතන්නේ පුළුල්ව හිතන්න ඕනේ. පුළුල්ව හිතලා තමයි එකට වැඩ කරන්න ඕනේ. ඉතින් මම නැවතත් අවසානයේදී කියනවා වත්කම් බැරකම් නීතිය ප්‍රසිද්ධ කළ යුතුයි. බොරු නීතියක් ගේන්න එපා තව සතේකින් දෙකකින්. හරිද? මේක RTI එක පාවිච්චි කරලා එක ගන්න කියන එක. ඒක ප්‍රසිද්ධ කළ යුතුයි. ඔක්කොමලාගේ ප්‍රසිද්ධ කළ යුතුයි. අල්ලස් දූෂණ කොමිෂන් සභාව ස්වාධීන කළ යුතුයි. අවුරුදු 27කට මේක ජාත්‍යන්තරයෙන්ම දන්න කතාවක්. දැන් එක ප්‍රසිද්ධ දේශපාලනික නිලධාරි කෙනෙක් අහුවෙලා නැහැ. ඒක ඒ වගේම සොරකම් කරපු වත්කම් නැවත ලබා ගැනීමේ නීතියක් රජෙන් ඉල්ලනවා. මම නැවත ඉල්ලනවා නීතිය ගේන්න. United Nations Stolen Assets Recovery Program එකක් තියෙනවා. ඒක අනුව නීතිය ගේන්න. අවසානයේදී අපිට අපි හොරකම් කළොත් නිලධාරි වෙන්න පුළුවන්, අපි වෙන්න පුළුවන්. අන්තිමට නඩු දාන්න වෙලා තියෙන නීතිපතිට. නීතිපතිට දාන්තේ. නීතිපති රජයේ උපදේශක, රජයේ නීතිඥ. කොහොමද කරන්නේ? ගැටුමක් තියෙනවා. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක්. ඒ නිසා තමයි අපි ඉල්ලන්නේ ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් යොදන්න කියලා අපි ඉල්ලනවා. නැවතත් මට ලබා දුන්න කාලය නිසා ඔබතුමාට
ස්තුතිවන්ත වෙමි. ඊළඟට ගරු ඩයනා ගමගේ මන්ත්‍රීතුමිය, එමතුමිය, ඔබතුමියට විනාඩි 7ක කාලයක් තියෙනවා.
කීයක්ද? සරි.
7 minutes.
Thank you. Garu Sabhapati Tumani, ඇත්තටම අපි ගරු ජනාධිපතිතුමා ඊයේ කළ කතාවේදී මේ සංවාදයේ විවාදයට සහභාගී වීම ගැන මම ස්තුතිවන්ත වෙනවා මට කාලය ලබා දීම ගැන ඇත්තටම අපි මතක් කරගත්තොත් ඊයේ ගරු ජනාධිපතිතුමාගේ කතාවෙන් එතුමා මේ පහුගිය කාලේ ගියේ රටවල් එක්ක සාකච්ඡා කරපු දේවල් එතන සිද්ධ වෙච්ච දේවල් ගැන තමයි ගොඩක්ම රට තුල ඊයේ මෙතන පාර්ලිමේන්තුව තුල කතා වුණේ. නමුත් මේක මහා විහිළුවක් බවට පත් කරගත්ත විපක්ෂය කතා කරා මම කියන්න ඕනේ ඉස්සෙල්ලාම පටන් ගන්නකොටම විපක්ෂ නායකතුමා අද කතා කරේ මේ කතාවක් කියනවා ස්ට්‍රැටජිකල් ග්‍රෝත් එක ගැන එතුමා. නමුත් එතුමාට මට කියන්න ඕනේ මේ රටේ අද උද්දමනය පත් වෙලා තියෙන තත්වය මේ ගරු ජනාධිපතිතුමා හදන්නේ මේ උද්දමනයේ තත්වය පහත දාන්න කෙටි කාලීන වැඩපිළිවෙලක් ඇත්තටම දැන්වත් දැනට පටන් ගන්න. එතකොට මට අහන්න ඕන විපක්ෂ නායකතුමාගෙන් ඔබතුමාට එහෙම ප්ලෑන් එකක් තියෙනවද? එහෙම ප්‍රොපෝසල් එකක් අපිට දෙන්න පුළුවන්ද ඔබතුමා මේ කතා කරන දේවල්? ඒ හින්දා ඔබතුමා කරේ හෙදා ඉඳලම කතා කරලා උද්ඝෝෂ කරනවා ප්‍රොටෙස්ට් කරනවා ක්‍රිටිසයිස් කරනවා කරන්න තියෙන ඒ ඔක්කොම කරනවා. හැබැයි කිසිම ප්‍රොපෝසල් එකක් අද වෙනතුරු ඇවිල්ලා නැහැ. ඒ පැත්තෙන් මෙන්න මෙහෙම කරමු. ඉතින් අර ගරු ජනාධිපති ප්‍රතිතුමා කියන්නේ එකතු වෙලා මේ ගමන යන්න ඕන මොකද රට තියෙන්නේ අද මේ ලංකාව කියන්නේ අවුරුදු 30ක යුද්ධයකින් ඩොලර් බිලියන 200ක් නැති කරගත්ත රටක් 88-89 කාලේ ඩොලර් රුපියල් බිලියන 250ක් නැති කරගත්ත රටක් සුනාමියක් ආපු රටක් මේ වගේ රටක් අපි මෙහෙම තියනවායි කියන එකත් පුදුමයි ඇත්තටම මේ බලාගෙන යනකොට ඉතින් මේකට සහයෝගය දීලා සහයෝගය දක්වලා මේ වැඩේ කරන්න කියලා මා ඉල්ලා සිටිනවා ගක්ෂෙන් ඒ වගේම තමයි මට කියන්න ඕන සංචාරක ව්‍යාපාරේ අපි ඇත්තටම එතුමා කතා කරා කතා කරපු බව වෙන රටවල් එක්ක කොහොමද අපි මේක කරන්නේ කියලා මට එක ප්‍රශ්නයක් තියෙනවා කාන්තාවක් හැටියට අද මම මෙතන කතා කරන්නේ සංචාරක අමාත්‍යාංශයේ ඩිරෙක්ටර් ජෙනරල් තුමියා ගම්මිකා විජේසිංහ තුමියා මේ මහත්මිය ඉල්ලා අස් වෙන්න කියලා බලපෑම් කරලා එතුමිය ඉල්ලා අස් වුණා ඊයේ එතුමිය කාන්තාවක් හින්දා ඒ ලීඩර්ෂිප් එකට කැමති වුණේ නැත්තේ කවුද කාන්තාවකට ඊක්වල් රයිට්ස් මේ රටේ නැද්ද මම අද කතා කරන්නේ සංචාරක රාජ්‍ය අමාත්‍යතුමිය හැටියට නෙමෙයි මෙතන මම කතා කරන්නේ කාන්තාවක් හැටියට මේ රටේ ඇයි කාන්තාවකට ඒ වගේ තත්වයක ඉන්න බැරි ඇයි එතුමියට ඉල්ලාස් වෙන්න කිව්වේ කවුද ඉල්ලාස් වෙන්න කිව්වේ ගරු සභාපතිතුමා මම කතානායකතුමාගෙන් උත් ඉල්ලා සිටිනවා මේ ගැන අනිවාර්ය පරීක්ෂණයක් පැවැත්විය යුතුයි එතුමියට කවුද ඉල්ලාස් වෙන්න කිව්වේ ඉතින් එතුමිය ඉල්ලාස් වුණා ඒක ගැන මම සොයා බලන්න ඕන මේක පරීක්ෂණයක් පැවැත්විය යුතුයි අනිත් එක තමයි මම කතා කරපු දේවල් ටිකක් තියෙනවා මේ රටේ නයිට් ඉකොනොමි එකක් ගැන නයිට් ලයිෆ් එකක් ගැන ඒ වගේම තමයි ඉන්ඩස්ට්‍රියල් හෙම්ප් එකක් ගැන ඒ වගේම මට කතාව දෙනවද මේ මෙතුමාට පරීක්ෂණයක් ඕන මොකද මෙතන වැඩ කරන හරිද වැඩ කරන
මේ ගරු ඇමතුමිය මේ ගරු ඇමතුමිය ඔබතුමියට බලතල තියෙනවා මේක කරන්න අපිට කියන්න එපා ඔබතුමියට බලතල තියෙනවා ඒක කරන්න ඒක කරන්නකෝ
Are you finished? මේක අහන්න
ඔව් දයාසිරි
මේක අහන්න නමට රාජ්‍ය අමතිකම් එපා
මොයිද මොයි
හරිද
ගරු ඇමතුමිය නෑ මම බොහොම අවංක ඔබතුමිය යන්නේ දැන් ඔබතුමියට මේ හෝටල් ස්කූල් එක කොහොම මොකක් හරි එකක් ඔබතුමියට පවර්ලා තියනවද ගැසට් එකකින් මෙන්න මේකයි ඔබතුමියට තියෙන බලතල කියලා එහෙම පවර්ලා දීලා තියනවද
ඇමතුමිය ඔබතුමියට
ඔව් මට කිසිම බලතලයක් පවර්ලා දීලා නැහැ හරිද මට කිසිම බලතලයක් දීලා නැහැ විෂයක් දීලා නැහැ ඒක මේකේ ඉන්න ඇමති
ගරු සභාපතිතුමනි දැන් මේ ඇමති සංචාරක ඇමතිතුමනි ඇමතිතුමනි
ෆොටෝ එක කියන්න
ඔව් ගරු සභාපතිතුමනි මේ ඇමතිතුමිය දැන් පසුගිය සභා වාරයේත් ඇවිල්ලා කන්සවවන්න ඕනේ කියලා විරුද්ධ පක්ෂය අපිට තමයි බැන්නේ ඉතින් මෙතුමිය ඉන්නේ ආණ්ඩුවේ ඉතින් ඕක කතා කරන්න ඕනේ ආණ්ඩුවේ ඇතුලේ
ඒ වගේම තමයි අද ඇවිල්ලා දෙතුමිය අපිට බයිනවා ආයේ
මේ බොරු කියන්නේ දැන් මට කතා කරන්න දෙනවද හරි මම මෙතන කතා කරන්නේ කාන්තාවක් හැටියට කාන්තාවක් ගැන මේ අමාත්‍යංශයේ මට දැනුවත් කිරීමක් නොකර මට දැනගන්න ඒකයි මම කියන්නේ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. එහෙමනම් ඒක විෂය භාර ඇමතිතුමා හරි පැවැත්විය යුතුයි. හරිද? මම කාන්තාවක් හැටියට මේ කියන්නේ. නමුත් මම කොයි පැත්තටවත් කියන්නේ නැහැ. මම මෙතන ඉඳගෙන තමයි සටන් කරන්නේ. මම කොයි පැත්තටවත් කියන්නේ නැහැ. හරිද?
හිටපු ජනාධිපතිතුමා
මේ ගැන පරීක්ෂණයක් කරන්න කියන එක ඒක අපි ස්ථිර කරනවා විපක්ෂයේ විදියට.
මම කතා කරන්නේ මේ රටේ කාන්තාවන්ට ඇයි මොකද්ද මේ ප්‍රශ්නේ equal opportunities නම් equal rights නම් ඇයි එහෙම වෙන්නේ නායකත්වයක ඉන්න ධම්මිකා විජේසිංහ DG හැටියට අයින් කරේ ඇයි මට ඒක ගැන දැනගන්න ඇත්තටම ඇමතිතුමාගෙන් ඕනේ මට පරීක්ෂණයක් ඕනේ කියලා මම කියනවා කොහොමද මෙතනදිත් කියනවා අනිත් එක මගේ light life එක ගැන කතා කරද්දී මම කතා කරපු night economy එක ගැන මේ රට තුල නයිට් ඉකොනොමි එකක් ගැන කතා කරද්දී මහා හැල්ලුවට ලක් කරපු සමහර මිනිස්සු ඉන්නවා. හරිද? මේ නයිට් ඉකොනොමි එක ගැන කතා කරද්දී මට මගේ වෙලාව දෙන්න කරුණා කරලා මොකද මට ඩිස්ටර්බ් කරා මෙතනදී මම කතා කරද්දී.
ඔබතුමීට විනාඩි ටිකක් වැඩිපුර දීලා තියෙනවා.
හරිද? හරි. ඒ හින්දා මම කියන්න කැමති මේ රටේ මම නයිට් ඉකොනොමි එක ගැන කතා කරද්දී ගොනාක් අය මයික ගණිකා වෘතියක් බවට පත් කරගත්තා. නමුත් ඒක නෙමෙයි නයිට් ඉකොනොමි කියන්නේ. මේක තේරුම් ගන්න ඕන සමහරක් මිනිස්සු මේවා එළිය ගිහිල්ලා කතා කරන්නේ සම්පූර්ණ වලිගෙන් අල්ලගෙන. නයිට් ඉකොනොමි කියන්නේ රාත්‍රී ආර්ථිකයක්. ඒකෙන් මම පෙන්නලා දෙන්නම් ඉංගලන්තේ හදලා තියෙන එක අවුරුද්දකට ස්ටර්ලින් පවුන්ඩ් 66 බිලියන් මේ රාත්‍රී ආර්ථිකෙන් එතකොට රටක ඕනම රටක රාත්‍රී ආර්ථිකයක් නැති රටක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ ලෝකේ රාත්‍රී ආර්ථිකෙන් 70% රෙවනියු එකක් එනවා දවල් ආර්ථිකෙන් එන්නේ 30% රෙවනියු එකක් ඒ හින්දා මේක තේරුම් ගන්න මේ කියන දේ අනිත් එක තමයි මං ගෙනාවා ඉන්ඩස්ට්‍රියල් හෙම්ප් කියන එක මේක නීතිගත කරලා වගා කරන්න ඒකෙත් මොනවද කරේ නිලධාරීන් ඒක ඉතින් ඔබතුමාලත් වග කියන්න ඕන ආණ්ඩුවල හිටියන ඔබතුමාල ඇමතිලා හිටියට ඔබතුමාලත් වග කියන්න ඕන ඒවට මේ රටට වෙලා තියෙන දේවල් වලට ආණ්ඩුවල හිටිය ඔබතුමාලත් ඇමතිකම් දැරුව ඔබතුමාලත් ඒක හින්දා වග කියන්න ඉතින් රට මෙතනට ඇවිල්ලා තියෙන්නේ අද ඒක හින්දා මේ රට ගොඩ ගන්න ඕනේ මේ රට ගොඩ ගන්න ක්‍රම හදන්න ඕන මේ පාරම් සාම්ප්‍රදායික දේවල් වලින් ග්‍රීසිය 2016 ඩිෆෝල්ට් උනා ග්‍රීසිය නමුත් ග්‍රීසිය 22 වෙනකොට අද එදා 1.6 බිලියන් යුරෝස් වලට තමයි ග්‍රීසිය 2016 ඩිෆෝල්ට් උනේ අන්තිමට IMF එකට ගිහිල්ලා අද ග්‍රීසියේ GDP ලෙවල් එක 128යි.
ඔබතුමගේ කාලය අවසන්යි.
සංචාරක ව්‍යාපාරයේ තුලින් 128ක GDP එකක් තියෙනවා ග්‍රීසියේ. දැන් යුරෝ බිලියන 59ක මේ වටිනාකමක් තියෙන්නේ. මේ වගේ රටවල් ඒ මොකද පාර මේ සම්ප්‍රදායෙන් එහා ගිහිලා හිතපු දේවල් හින්දා. ඒ වගේම තමයි මම කතා කරපු මේ හෙම්ප් ඉන්ඩස්ට්‍රියල් වගාව ගැන මේක විහිළුවකට ගන්න එපා. මේක හැම රටක්ම අපි අපේ වටකර රටවල් ටික ඔක්කොම අද නීතිගත කරගෙන යනවා. මේක ඒකින්ද මේක විහිළුවට බාර ගන්න එපා. මේක ඩොලර් ගේන ආදායමක් ගේන. මම මේ කියන්නේ මේක මේ වගාව කරලා මේ මිනි රටේ ඉන්න ජනතාවට බිබී යන්නවත් පාවිච්චි කරන්නවත් රික්‍රියේෂනල් පර්පසස් වලට නෙමෙයි. මේක තේරුම් අරගෙන මේ රට ගොඩදා ගන්න ක්‍රමයක් හොයන්න ඕනේ අපි ඔක්කොම එකතු වෙලා. නැත්තම් අපිට වෙන්නේ හැමදාම හිඟා කණ්ඩ අදත් ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. හිඟමනට වැටලා අතපාණ්ඩ වෙලා තියෙනවා. ඉන්දියාවේ හිඟන්නොත් එකතු වෙලා සල්ලි එවන තත්ත්වයකට මේ සුන්දර ශ්‍රී ලංකාවපත් වෙලා the pearl of the Indian ocean ඕගලන්ට කරන්න තියෙන දෙපැත්තට වෙලා මේ ආණ්ඩුවයි විපක්ෂයේ ගහගන්න එක මේ පාර්ලිමේන්තුව තියෙන එකට නෙමෙයි මේ පාර්ලිමේන්තුව තියෙන මේ ලංකාවේ මේ ජනතාවට සේවය කරන්න එහෙමනම් අපි ඔක්කොම එකතු වෙලා ඒක කරමු මේ රටේ බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ගරුතුමිය ඊළඟට ගරු රවුෆ් හකීම් අතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් තියෙනවා
Thank you very much, Honorable Presiding Member. I have very limited time. Now, we are debating today the Honorable Prime Minister's or Honorable President's statement yesterday, but I would rather not go into his statement, but talk about what has happened at the Geneva Human Rights Council yesterday. We have got a humiliating defeat for our efforts in trying to prevent the resolution being adopted against Sri Lanka. Now we have dropped down from 11 votes to 7 votes and have and the abstentions have gone up from gone down from 24 to 20, but yet we find that this is a very, very humiliating defeat. However, the Honorable Foreign Minister apparently had thought that he had been deluded into thinking that since some of the OIC ambassadors had called on him, he would have felt that they may be favoring Sri Lanka's position. But unfortunately, there had been no positive response from the OIC countries. So is, and that, now we find that China has managed to defeat the resolution against them. That, of course, China being a very powerful nation, had appeared to somehow defeat the nation. But then trying to piggyback on China on these issues is not going to bring us any dividends. We should understand that certain issues, we should have come to certain compromises. Now, for instance, for the economic crimes, it was not an intrusive part of the resolution. There was, in fact, that was tagged along with, it was linked to the abuse of state authority and impunity when it came to that. So we could have very, very clearly agreed with that portion of the resolution and come to certain compromises. So I think we had to blame our team in Geneva, and particularly the foreign minister made it a point to go a second time. Initially, when he went and addressed the council, he went for the second time in an unprecedented manner, and we had received this humiliating defeat. So that being the case, I must also say that we are heaping upon us unnecessary strictures by our own conduct. Now you see, now we are trying to establish this Bureau of Rehabilitation. A new bill had been brought before the House, and that bill has now been challenged before the Supreme Court. Pending that, let me say, previously we tried to attempt to introduce a rehabilitation program through the Prevention of Terrorism De-Radicalization Regulations, which dealt with regulations to prevent violent extremist religious ideology. And this was also challenged in the Supreme Court, and the leave to proceed was granted, and issuing an interim order also was issued until the final determination. Pending that, they dropped the idea, and then they all come up with this new bill to legalize what they are seeking to do. And we also saw that the President had to reverse the Security Zones Gazette that had finally been discovered, that they have brought it under Official Secrets Act, totally unconnected to the purposes of declaring such a security zone. Finally, they realized that they are trying to shift the blame. They say the Public Security Ministry, certain officials, the Defense Secretary and others got together. The minister was also accused of having a hand in that, without any advice to the Attorney General. So all these things have happened. I believe even this bill seeking to establish Bureau of Rehabilitation is a very dangerous thing, because there is, now we must understand that this bill is talking of drug dependent persons, ex-combatants, members of violent extremist groups, and any other group of persons who require treatments and rehabilitation. All these categories are ill-defined, and the usage of such vague, arbitrary classification is going to result in innocent people being incarcerated for a long time without recourse to even a judicial supervision. And this is a totally, this violates the fundamental rights of these people who may have been involved in protests against the government. And then this seems to be the purpose behind trying to establish such a Bureau of Rehabilitation. Now look at Section 17 of the bill. Now militarization of the process is done through Section 17 of the bill, where the President can designate members of the armed forces to be in charge of these rehabilitation centers. Then Section 28(2), to preserve order and discipline, they may use all means, including minimum force, to compel obedience to any lawful directions given by these people. Then Section 27.
Told member, you have two minutes.
Then obstruction or attempted obstruction becomes a punishable offense. Now, we are going to lump together drug offenders. We are going to put in people with ex-combatants. Now, after 2009, end of the war, what happened was scores of people who surrendered, they separated supposedly some LTT combatants. Even people who have been forcibly recruited to the LTT, some people who have been the child soldiers, and even civilian people who assisted LTT in various civilian activities, who have not been, they were actual non-combatants. They were also lumped together with the entire lot. Almost 12,000 people were herded into rehabilitation centers. At that time, because of the type of victory euphoria that persisted in the country, nobody would dare challenge the condemnation that they were subjected to in these rehabilitation centers. People were not having access to their relatives, their dear and near ones. There was absolutely no judicial supervision. Then Defense Secretary, the former president, was virtually in charge of the decision-making process in trying to incarcerate these people. So similar attempt is made once again to create such a bureau of rehabilitation, which has already been challenged. I hope the Supreme Court will find that this bill is inconsistent with all accepted norms of decent scrutiny, and therefore this we need to take let us not delude ourselves into believing that everyone who is opposed to you is protesting is a potential terrorist. This is the amount to which the government has come into deluding themselves into thinking. If at all somebody protests against you, they think that you are a terrorist. This type of carte blanche attitude towards people who engage in protest must be discouraged, Mr. Presiding Member. So therefore, I would like to specifically refer to this this legislation that has been brought about. And this has created so much of... Now, these regulations also violate the right to fair trial because they allow a person to be deemed guilty and sent to rehabilitation for up to 2 years without trial. Absolutely. It's just upon suspicion by administrative authorities without any recourse to a court of law. So this is...
I will remember your time, sir.
Yeah. So therefore, this will ultimately end up in creating further polarization among the communities and unnecessary distress among the people, and would lead to creating further problems in the society. Therefore, this has to be rethought and revised, in my opinion. Those are my comments, Mr.
Thank you. Ilangata Garu Lasanda Alagiyawanna Ematuma, Obatumata Vinadi Hataka Kalaya Tiyenne. 7 minutes.
Seven. Mulasanaroda Garu Mantitumani, Manghitanne Ada Ape Rate Parliamentu Itihasaye තවත් එක කල්තැබීමේ විවාදයක් විදිහට තමයි මම පෞද්ගලිකව දකින්නේ. සාමාන්‍ය රටේ ජනාධිපති තුමාගේ හෝ තුමියගේ රාජාසන කතාව පිළිබඳවත් විශේෂ ප්‍රකාශ පිළිබඳවත් මේ ආකාරයෙන් කල්තැබීමේ විවාද මීට ඉතිහාසෙත් මේ පාර්ලිමේන්තුවේ පවත්වලා තිබෙනවා. ඉතින් අනු අද මේ පාර්ලිමේන්තුවේ උදේ ඉඳන් මේ දක්වා සියලුම දේශපාලන පක්ෂ විසින් ඒ කතිකයෙන් විසින් ඉදිරිපත් කරපු අදහස් පිළිබඳව හොඳ නරක දෙපැත්තම තිබෙනවා. ඉතින් අපි පිළිගත යුතු අවධානය යොමු කළ යුතු විශාල කරුණු ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් එම නිසා විශේෂයෙන්ම හැබැයි සම්ප්‍රදාය අනුකූලව අදත් සාමාන්‍ය ඉතිහාසයේ වගේම ආණ්ඩු පක්ෂය හොඳයි කියනවා විපක්ෂය නරකයි කියනවා. ඉතින් ඒ වගේ මේ කතාව පිළිබඳව විශේෂ ප්‍රකාශයේ පිළිබඳව හොඳ නරක තිබෙන බව ඇත්ත. ඉතින් යනුව අපට හොඳ කතා කරන්නත් පුළුවන් අපට නරක කතා කරන්නත් පුළුවන්. ඉතින් සම්ප්‍රදාය අනුකූලව අද සිද්ධ වුණෙත් ඒකම තමයි සිද්ධ වෙන්නෙත් ඒකම තමයි. විපක්ෂය මේ ගැන හොඳ ධනාත්මකව කතා කරනවා. ආණ්ඩු පක්ෂය මේ පිළිබඳව සුභවාදීව ධනාත්මකව කතා කරනවා. නමුත් මේ රටේ බුද්ධිමත් ජනතාව මේ පිළිබඳව නිවැරදි තක්සේරුවක් කරගන්න. ඒක තමයි අපි ගත යුතු පණිවිඩය වෙන්නේ. ඉතින් මේ නිසා විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළ මං හිතන්නේ මේ දක්වා ආපු ගමන් මගක් විශේෂයෙන්ම දැනටත් වඩා වැඩි ආර්ථික දුෂ්කරතාවයක් ලබන ජනවාරි සහ පෙබරවාරි මාසය තුළ සිදුවෙන බවත් ඒ වගේම ලබන වර්ෂයේ මැද භාගයේ වන විට නැවත අපේ රටේ ආර්ථිකයේ ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්න පුළුවන්කමක් ලැබෙන බව එතුමා සඳහන් කළා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි මේ වෙලාවේ ක්‍රියා කළ යුතු වන්නේ අද අපේ රටේ ජනතාව ජීවත් වෙන්න ඉතාමත් අමාරුයි. ආර්ථික වශයෙන් දැඩි උද්දමනයක් තිබෙන අවස්ථාවකදී විශාල අමාරුවෙන් ජනතාව ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපේ යුතුකම වගකීම වෙන්නේ අපි ක්‍රියාකාරීව මේන් ජනතාව මුදවා ගැනීමට පාර්ලිමේන්තුව තුල වෙන්න පුළුවන්, රජය තුල වෙන්න පුළුවන්. අපි යම් දායකත්වයක් අපට කරන්න පුළුවන් නම් ඒ දායකත්වය ලබා දීම තමයි මම හිතන්නේ අපි කළ යුතු වන්නේ. එය තමයි අද අපි සිදු කරමින් පවතින්නේ. ඉතින් ඒ වගේම අද මේ කතා අහනකොට අද ජනතාව දේශපාලනඥයින් පිළිබඳව යම් පිළිකුල් සහගතව දකින්න එක ඇත්ත. ඒකට හේතුව වංචාව දූෂණය විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් බලපානවා වගේම තව එක දෙයක් බලපානවා මේ දේශපාලනඥයින් කිඹඳ විශ්වාසයක් නැති වෙන්නේ. ඒ දේ තමයි තමන්ගේ ප්‍රතිපත්ති දර්ශනය කතාවෙන් ආණ්ඩුව තුළදී ඉන්නකොට ආණ්ඩුවේ ඉන්නවනම් අපි වෙනස් කරනවා, විපක්ෂ ඉන්නවනම් අපි වෙනස් කරනවා. මේක තමයි ඇත්ත කතාව. ඒක තමයි தত্ত্ব. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද අපි සියලුම දෙනාම මේ පාර්ලිමේන්තුව තුළ ඉඳ සියලුම දේශපාලන පක්ෂ මම බැලුවා අපි 94 ඉඳන් මෑත ඉතිහාසයේ ගත්තොත් එකට ආණ්ඩු කරලා තිබෙනවා. එකට විපක්ෂය ඉඳලා තිබෙනවා. මේක තමයි ඇත්ත කතාව. අපේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට ගේම සඳහා සුවිශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.
ඔබතුමාට විනාඩි දෙකක් කාලය තියෙන්නේ.
ජනාධිපති වර්ණේ මෛත්‍රීපා සිසේන ජනාධිපතිතුමා ජනාධිපති කරවන්න මේ පක්ෂ එක්කහුවෙලා කටයුතු කළා. ඉතින් එතකොට අපි එක්කහුවෙලා ආණ්ඩු කරනකොට අපි එකම අය පිළිබඳව, එකම පක්ෂයක් පිළිබඳව, එකම ප්‍රතිපත්ති පිළිබඳව එකක් කතා කරනවා. නමුත් අපි විපක්ෂයේ දේශපාලන ගත කරනකොට අපි ඒවා සියල්ලක්ම වෙනස් කරලා අපි කතා කරනවා. ඉතින් මේක ජනතාවට අමතක වෙන්නේ නැහැ. මේවා ජනතාව ඉතාමත් හොඳින් දන්නවා. අපි කොච්චර කෑ ගැහුවත්, කොච්චර කතා කළත් ජනතාව මේ පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයකින් යුතුවයි කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා අපි යම් කිසි ආකාරයක යම් ස්ථාවරයක දේශපාලන ප්‍රතිපත්තියක ඉඳගෙන කටයුතු කිරීම මං හිතන්නේ අද ඉතාමත් කාලෝචිත කරුණක් විදිහටයි මා පෞද්ගලිකව දකින්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අද මේ අවස්ථාවේදී මට විනාඩි 15කට ආසන්න කාලයක් තිබුණා. නමුත් විනාඩි 7ක කාලයක් තිබෙන්නේ. එම නිසා අපි මගේ අමාත්‍යාංශයේ විෂය කරුණු පිළිබඳව අපි දීර්ඝ වශයෙන් කතා කරන්න අපි යම් යම් වැඩපිළිවෙළ විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක කරන්න අද සැලසුම් කරලා තිබෙනවා. අද අපේ රටේ ආර්ථික ප්‍රශ්නේ වෙන්න පුළුවන්, බලශක්ති ප්‍රශ්නේ වෙන්න පුළුවන්. මේ සඳහා 60-70%ක්ම බලපාන්නේ පොදු ප්‍රවාහනයේ පිළිබඳව තිබෙන ප්‍රශ්නයයි. ඉතින් ඒ නිසා මේ ආර්ථික ප්‍රශ්න, සමාජ ප්‍රශ්න, බලශක්ති ප්‍රශ්න මේ සෑම ප්‍රශ්නයකටම ප්‍රධාන වශයෙන්ම බලපාන ප්‍රධාන කරුණ තමයි පොදු ප්‍රවාහනය. අද මුළු ඉන්ධන පරිභෝජනය ගත්තොත් 19%යි කෘෂිකර්මය සහ අනිකුත් කටයුතු සඳහා පාවිච්චි කරන්නේ. ප්‍රවාහනය සඳහා තමයි 82%ක් පාවිච්චි කරන්නේ. මේ 82%ෙන් 19%ක් පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහනය වෙනුවෙන්. ඉතුරු
ඔබතුමාගේ කාලය අවසානයි.
අට එකම පාවිච්චි කරන්නේ විශේෂයෙන්ම පෞද්ගලික වාහන වෙනුවෙන්. එම නිසා අද මේ බලශක්ති ප්‍රශ්නයට, ඉන්ධන ප්‍රශ්නයට, එවැගේම ආර්ථික ප්‍රශ්නයට අපේ රටේ පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමේ වගකීම අද ප්‍රධානතම ප්‍රමුඛතම අවශ්‍යතාවයක් විදිහට අද දකිනවා. ඉතින් නිසා අන්නේ කාර්යභාරයේ වගකීම ඉටු කිරීමේ කාර්යභාරය සඳහා තමයි අපි සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඒ අනුව අපි ඉදිරි කාලයේදී ඒ සඳහා අවශ්‍ය සහයෝගයේ ක්‍රියාකාරී දායකත්වය ලබා දීලා අපේ රටේ මේ තිබෙන ප්‍රශ්න වලින් ජනතාව මුදවා ගැනීම සඳහා උපරිම ආකාරයෙන් අවංකව අපේ කාර්යභාරය ක්‍රියාත්මක කරනවා කියන එක සඳහන් කරමින් මා නිහඬ වෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි.